කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අහන්න පුළුවන්.
තියෙනවා.
තියෙනවද?
ඔව්.
අහන්න අහන්න.
අපි අපි අර සත්‍යයෙන් සම්බගෙන සම්ද සහ සම්බගන්නේ ඒ අකන්දානම් පතිබවෝ කියලා කියනකටම එතනින්ම උපදිනවනේ අපිට මේ මේ රූපයක් කඩවමකින් දැන් උපාදාන දෙන්නේ අපිට තමයි පිටචන කියන අපි රූපය දැක්කොත් අපිට ඒක ඒ සංගත සබ්ජෙක්ට් ඇහෙනවා තම වෙනවා. එතකොට දැන් මුතන අපි පළමුවෙන්ම ඇති වෙන එක පටික සම්පස්සේ නේ. පටික සම්පස්සේ එහෙම නේද? අපි අර දෙදලා ගන්නකොට එතකොට ආ
ඒකනම් මම වචන රයි පැහැදිලි කළාට.
හොඳයි මම කිව්වනේ. ඔය ඒ වගේ
වචනේ මතක් වුණාත් ඔව්.
තමයි. යාවක් කියන එක පොඩ්ඩක් ඉව ගැනීමක් ඇති වෙනවා මේ රූපයක් කියලා ගත්තහම නිකන් රෝස මල කියලා මුකුත් ගන්න නැහැ. නමුත් ඒක තමයි ගත්තේ ඒ රූපයක් කියලා අල්ගත්තොත් ඒකේ තියෙන සංඥාව ඒක වගේ වදිනවා. නමුත් ඊට පස්සේ මන ආයතනය ඔකට මේ ආයතනය තමයි කරුණු කොහෙලා කියන්නේ. එතකොට දැන් එතකොට ඒ දැන් උතන දෙකක් අවස්ථා එතකොට ඒක ස්වාමීන් වහන්සේ කියන්නේ අර කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ يعني අර සංඥාවල අනිත්‍ය සංඥාවල කියන තියෙන දේශනාව අහනකොට මට දැනුණා උනාගේ තවත් සංඥානයක් කියන්නේ තවත් ඒකේ ඉස්මකද්ද නැත්නම් කොහොමද තේරෙන්නේ මට දැනුණේ මේ විදිහේදී අපි කියන්නේ දැන් අපි කියන්නේ ඇත්තට රූප සංඥාවක් සසාදී නමුත් මනායතනෙන් අපි ඕක හදලා පෙන්නුවා ඒ කියන මුලාවට එළිය තියෙන ගැටියකට. එතකොට ඒකනේ එකක් වගේ එකක් තේරුණා ඒ වගේ එහෙම දෙයක් එතන වෙනවද ඒ වගේ දෙයක් එතන සපොඩ්ඩක් එක මාත ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න පුළුවන්. එතන එහෙම දෙයක් එක්කක් මට තේරුණා ඒක අහනකොට. කලින් මිතුරෙක් අහුවනම් ඒ අනිත් සංඥා මේ කුමාර කස්තුත්වාල මහත්මයාගේ පොඩ්ඩක් තීරුම් කරගන්න උත්සාහ කරනවා
මම ඒකනම් නැහැ ඒකේ දැන් චක්කායතනේ මන ආයතනේ කියන එක මන ඇයිලියෙන් තියෙන එක පැහැදිලිනේ දැන් අපිට චක්කායතනෙන් හරි කායයතනෙන් හරි මොකද්ද කරන්න පුළුවන් කම තමයි සංඥාවක් උපදින එක රූප සංඥා ශබ්ද සංඥා ගහන සංඥා විදිහට ඒ සංඥාවක් උපදින විතරයි ඒක සංඥාව විදිහට නොදන්න කමට අපි මෙතන අජ්ජත් බහිද්ද කියලා. එතකොට අජ්ජත් බහිද්ද දෙදී සිද්ධ වෙන්නේ. ඒක බෙදුවෙන් තන් ඉතින් මුලාවක් තියෙන විදිහක් නැහැ.
ඒක එහෙමම හිතුවම හරියට ඒකට
ඔය තේ ඉතින් මන්දන්න මොකක්ද කියලා
නෑ ඒක අහපු කෙනෙක් මගෙන් ඕක ඇහුවා මම මේ නියා ඒක නියා ඉතින් යාට කියන විතර කියලා ඒක මම ඉතින් තවපාරක් කියන්නේ නෑ ඉතින් ඇයි දන්නේ එහෙම හිතුනේ එහෙම බෙද ගන්න මත මම හිතාගෙන ඉතින් හොඳ ඊට වඩා දෙයක් හිතන්න දෙයක් නැහැ කියලා ඉතින් වචන දාර කරන්න මට ටිකක් කොහොමද සම්පත්තේ පටික සම්පත්තියයි ගැන විතර එක එයා ඇහුවා මම ගන්නේ මට ඉන්නේ
ඒ හින්දම තමයි මම ඔතන
මට වචන නැතුව අපි මෙහෙම හිතමු කියලා කිව්වට යාටි අර වචන දාලා කතා කරන අපේ ඉගෙන ඉන්නවනේ කියලා එතකොට තියෙන ටිකක් තියෙන විතර පොඩ්ඩක් ඔය විදිහට මම ඉගෙන උත්සාහ කරා කියන්න එතකොට යා මගේ තව තව අහන්න අහන්න ගත්තා එතකොට මෙහෙම දෙයක් වෙනවා නේද කියලා මට දැක්කම ඉබ්බනේ නේ නමත මම අර විදිහට තේරුම් ගරම මම කොහොම සතුටට හිටියා ඉතින් සහාරකක් තියෙන ඔව් කතා කරනවා මම මුකුත්
මේ පටිග සංඥාව රූපකාය පටිග සංඥාව වෙන එක ඊට පස්සේ අධිවචන සංඥාව දැන් පටිග සංඥාව කියනකොට අපි දැන් තේරුම් අරගෙන
සම්පස්ත
ඔව් මට එතන මේ සූත්‍රේ නම් මතක නැහැ ඔය අර මේ කියන තැන ඉස්සරලා මේ කාටරි මතකද දන්නේ නැහැ ඔය මේ ඉස්සර වෙලාම එන්නේ මේ රූපකායේ පටික සංඥාවයි ඊට පස්සේ නාමකායේ අධිවචන සංඥාවයි ඔය දෙක පටික සම්පද සරිය මේ පටික සම්පස්සේ ඒක ඉස්සරලා පටික සම්පස්සය කියනකොට ඔය අපි දැන් පිට අජත රූපයයි බහිද්ද රූපයයි ඉල්ලා අපිට මේ සංඥාවක් දැන් අපිට සද්දයක් පිටින් සද්දයක් ඇහුනහම අපි අපේ මෝඩකමට නොදන්නකමට අපි කල්පනා කරලා හිතෙන් හදාගෙන දෙයක් ඒක එළියෙන් තියෙනවා. හැබැයි හිතෙන් හදාගන්න දේ තමයි අපි අදිවචන දාලා දැන් නැත්තම් එළියේ මේ සාරකද්ද කියලා ඒ අදිවචන පස්සේ තමයි මේ දෙවනියට එන්නේ. එතකොට මම හිතන්නේ අපි හිතන විදිහම තමයි ඔතන තියෙන්නේ නේද? අපිට පිටින් එනවා එකක් ඒක අපි හිත ඇතුලෙන් හදාගෙන ඒක එළියෙන් තියෙනවා. අර එළියෙන් තියෙන එක තමයි අදිවචන.
ආ යමක් එකතු කරන්න කැමති නම්.
හොඳයි.
එතෙන්දී රූපයක් සමග ගැටෙනකොට ඒක පටිඝ සම්පස්සේ හැටියට ගන්නවා. නාම තින තැන්වලට
අදිවචන
සම්පස්සේ. එතෙන් තියෙන නාම එකතු වෙන තැන්වල අදිවචන සම්පස්සේ රූපයක් සමග ගැටෙන තැන පටික සම්පස්සේ පටික කියන්නේ ගැටෙන ගතිය කියන එක. අන්න එතනයි ඒක තියෙන්නේ. එහෙමයි
තියෙන්නේ. කියන හරි අමාරුයි. මොකද ඒවටත් අපි එක එක තේරුම් දීලානේ කියන්න යන්නේ. ආම රූපය තත්යෙන් ස්පර්ශය වේ කියන එක ප්‍රකරනවා මේ විදිහට. ආම රූපෙන් ස්පර්ශය වෙන්නේ කොහොමද කියන එක. යම් ආකාරයන්ගෙන් ඒකේ කරුණු හතරක් කියනවා. යම් ආකාරයන්ගෙන් ලිංගයන් කියන්නේ ලක්ෂණයන්ගෙන්. ඊළඟට යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේශයන්ගෙන් නැ කියන හතරෙන් නාමකායාගේ පැනවීමක් වේද ඒ ආකාරය දේශයන් නැති කල්හි රූපකායෙහි අධිවචන සම්පස්සයක් පැනවෙන්නේද කියලා අහනවා. තේරෙනවද? මම ඒක කෙටි කරලා කිව්වොත් මොනවා හරි තු නිසා නාමකායක් පැනවෙයිද ඒ හේතු නැති කල් රූපකායෙහි අධිවචන සම්පස්සයක් පැනවෙන්නේද කියලා අහනවා. කියන්නේ අපි නාම පනවනවානේ ඒ හේතු ජීතුන් නැත්තම් කියන්නේ අපිට නාමකායක් පනවෙන්නේ නැහැ. එතකොට ඒ රූපකායෙහි අධිවචන සම්ප්‍රස්සයක් වෙනවද කියලා කියෙන් නැයිනේ මේ නොවන්නේ නේ කියලා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අර මේ හේතුන් නිසා යම් රූපකායාගේ පැනවීම වේද. යම් කිසි හේතුන් නිසා රූපකායාගේ පැනවීම වේද ඒ හේතු නැති කල්හි. දැන් නාමකායෙහි පටික සම්පස්සයක් වෙන වෙන්නේද? රූපයක් පැනවුත් නැත්නම් නාමකායෙහි පටික සම්පස්සයක් වෙන වෙන්නේද? එතකොට කියනාමය නොවන්නේ නෑ. ඒක දෙපැත්තටම අහනවා. ඒක මතක තියාගන්න. එතකොට ඉස්සෙල්ලා වෙන ආද පටික වෙනවද කතාවක් නෙවෙයි ඔය කියන්නේ. කිත නාමකය හේතු තියනවා නම් ඒව නැති වුණොත් මොකද වෙන්නේ? රූපකයක් පනවන්න හේතු යෙදෙනවා නම් ඒ හේතු යෙදුන් නැත්නම් මොකද වෙන්නේ කියන එක තමයි එන්නේ. මේ දෙකෙන් තමයි අධිවචනයි අධිවචන සම්පස්සයයි පටික සම්පස්සය ගැන කතා කරන්නේ. ඊළඟට සම්මාකාර ලිංග නිමිති උද්දේශයන්ගෙන් නාමකයාගේ හා රූපකයාගේ පැනවීම කියන්නේ නාමයයි රූපයයි දෙකම තනවනවද ඒ හේතු නැති කල් ඒ ආකාර ලිංගණිති උද්දේශ නැති කල් එතනින් තේරුම් ගන්න. එතකොට නාමකාය හා රූප පැනවිලා නැති කල්හි අධිවචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් හෝ පැනවෙන්නේද? කියනවා ස්වාමීන් වහන්සේ මේනවන්නේ නැහැ. එතන ජාති දෙකම පැනවෙන්න හේතු තියෙනවා නම් ඒ හේතු තමයි අධිවචන සම්පස්සයක් හරි පටිග සම්පස්සයක් පැනවෙන්නේ නැහැ. ඒක තුන්වෙනි එක හතරවෙනි එක තමයි යම් ආකාර ලිංග නිමිති ද්වේෂයන්ගෙන් නාම රූප වේද ඒ ආකාර ලිංග නිමිති ද්වේෂයන් නැති කල්හි පස්සයක් පැනවෙන්නේ නේද? මෙතන වෙනස් තියෙන ඉස්සෙල්ලා කතා කළේ නාම කාය රූප කාය කියලා බෙදාගෙන දැන් මෙතෙන්දි කියන්නේ සා නාම රූපයගේ පැනවීම වේද ඒ පනවන්න හේතු යෙදෙන්න ඇති කල්හි ප්‍රස් ස්වාමීනි මේ නොවන්නේමයි ආනන්දේ එහෙයින් මේ නාම රූප වූ යම කරශයට මේම හේතුවයි මේම නිධානයයි මේම සමුදය මේම ප්‍රත්‍යයයි කියලා දේශනා කරනවා. ඒ විදිහට තමයි අධිගස්ක විස්තර කරලා තියෙන්නේ. ඊට වඩා ඒවයි පිළිවෙලක් කොහෙවත් කියලා නැහැ. ඒ වචන ඕන්නම්.
ඉතන බොහොම ගැඹුරු විදිහට දිගන තියෙන්නේ. අරද මුලින් කතා කරේ කියලා හිතාගත්තත් අපිට ඒක එතකොට මේ 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 හතරට තියෙන වගේ ඉතින් මට හිතෙන්නේ
ඒක තමයි. ඔයගොල්ලෝ කියනකොට මම ඇහුවේ මොකද්ද ඒ කියන්නේ කියලා. දැන් මේ විදිහට තමයි අධිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන දෙක විස්තර කරන්නේ.
අනුසූත්‍රයේ තියෙන විදිහකට ඔයා අපිට ඔක පැහැදිලි කරලා කිව්වා.
ඔව් මම මේ අර මනසේ මායාව පොතෙන් කියෙව්වේ 26 වෙනේ මනසේ මායාව හැවලා ඇතිනේ PDF එක නේද? ඒකේ 26 පිටුවේ පළවෙනිම 26යි 27. ඒක තමයි මේ පොත මං කියවන්න කිව්වේ.
එතකොට ඔතන රවි දැන් මට මගේ ළඟ නම් පොත මේ ළඟ නැහැ. මේ ඉස්සලම් පටන් ගත්තේ නාමකායේ පටිච්ච සම්පස්සයක් නැති විට රූපකායේ අධිවචන සම්පස්සයක් ඇති වේද තමයි කලින් ප්‍රශ්නේ අහලා ආනන්දහඳුරන්නේ ඇහි ප්‍රශ්න.
එක PDF එක දාලා ඇති.
අකිව කමල් ධර්ම
දාලා
තියෙනවා මම භාගයක් කියව. තව රවි කිව්ව කෑල්ල.
මම ඔච්චර දුර ගියේ නෑ මං තාම පිටු 12 13 ඉන්නේ මොකද හිමි යන්න ඕනේ. මම අර කාලා කාලාම සූත්‍රේම අරම බල බල යන්නේ දෙපැත්තටම.
ඉඩියක ඕනනම් මේ දෙන්න පුළුවන් ඉතින් මේකේ කලිනු දැම්ම මං හිතන්නේ. මේ group එකට තමයි ද අර කවුද සම්පත් අර පිටුවක් දාලා තියෙන්නේ?
ඔය සම්පත් විදා දාලා තුනේ එකින් කොටසක් කියලා කරන් පිටුවක් නේද? අතම ගන්න කමල් ඒව අපිට මට මේක කලින් වෙලා කියවන්න කියලා මට මතක් නැහැ.
මකද මං හිතන්නේ දැන් ඕගොල්ලෝ ඒ පොත කියවන්නම ඕන. මම ඒවා ඔකට ගැලපෙන්න ඕන ඔය පොතේ තියෙන ඒවට.
මම කියලා කතා කළේ ඒ දැනුම අර ඉතිහාසයේ දේශනාවල් අහලා මහ ලලිත දේශනාවක් වගේ
තමයි. તો ඒක තමයි මම දන්නවා. ඔකේ මේ බොහොම කට්ටිය විදක ගැන කතා කරන මේ වැරදි අදහස් දාගෙන.
ඔව් අර ස්වාමීන් වහන්සේ ඉදිරියට දාලා තිබුණ මම ඒක ප්‍රින්ට් කරගෙන මම ඒක මේ මේ ඔය විදිහට හිතන්නේ.
අනේ මම දැන් PDF එක. ඒකේ විසි ඒ හින්දා රෝ වචන හරියට දන්නේ නැත්නම් ඒ වචන වලින් කතා කරන්න යන්න එපා. අපි වැරදිම අත හදාගන්න. ඊට වඩා හොඳයි සාමාන්‍ය තේරෙන භාෂාවෙන් මේ ආයතන වෙන් කරලා කතා කරහම. ඉතින් මේ හින්දා කියන එක හිතෙන් හිතන එක කියලා ගත්තාම පැහැදිලි නේ. ඒකේ තේරෙන්නේ අපි අර දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මට්ටමේදී අජත්තබ කියලා දෙයක් පැනවිලා නැහැ කියන එක. ඒක තමයි මම ඔය කියන්න ගොඩාක් උත්සාහ කරන දේ. දිට්ඨ කියනකොට ඇහැක්වත් රූපයක්වත් පැනවිලා නැහැ. දැකීමෙන් පස්සේ තමයි ඇසීමෙන් පස්සේ තමයි අපි කනකුයි ශබ්දේකුයි හදන්නේ කියන අරුණ. ඒක තමයි මේ ඉතින් අපේ අදහස් කියලා දාන්න තියෙන්නේ. සාමාන්‍ය ඒ විදිහට ඔය මුත කියන එක තමයි අපිට වැදගත්ම වෙන්නේ. දැන් නාසයක් ගන්ධයක් නැතිව දැනීම වෙන්න පුළුවන්. දිවක් රසයක් නැතුව දැනෙන්න පුළුවන්. කයකුත් හැපෙන දෙයක්ුත් නැතුව දැනෙන්න පුළුවන් කියන පැත්ත. ඒ තමයි මම හිතන්නේ ඒක අරුතෙන්. ශරීරේවත් හැපෙන දෙයක්ුත් නැති වුණාට අපිට කියාව තියනවා කියන එක කාය ආයතන. ඒ තේරුම් ගන්න පුළුවන්ද?
නැත් අමාරු තැනක් ඉතින් නේද?
අමාරු වුණාට ඉතින් එතෙන්ට තමයි එන්න වෙන්නේ. කකුල පොළවේ හැපෙන එක කකුල පොළවේ හැපෙන එක අපි අර කතා කරලා තියෙනවා. ඒත්තරම කකුලයි පොළවයි හැපුණට පස්සේ හැදුනද නැත්නම් ඉස්සෙල්ලා මේ දෙක තිබිලාද අපිට දැනීම ආවේ? නැත්නම් දැනුණ හින්දා මේ දෙක ගැන දැනගත්තද? දැනුණ හින්දා නේද මේ දෙක ගැන දැනගත්තේ? ඒතර දැනීම කල්පනා කරලා තමයි කකුලකුයි පොළවකුයි පනවන්නේ කියන තැන අල්ලගන්න. දැන් මං කියන්නේ ඔයගලන්ට ශරීරේ මේ මොහොතේ තියෙන හැටි බලන්න කියලා. ඒතර කාය ස්පර්ශයෙන් දැනෙනවා. දැනි ඉරේද එහෙම නැත්නම් දැනීම් ගැන කල්පනා කරලාද මේ ශරීරය හැදුවේ? එතකොට මේ දැනීම් ගැන කල්පනා කරලා තමයි ශරීරය පැනෙන්නේ කියලා.
මදක් ඇත මගේ යම් මන්දේ හන්දේ ඉන්නට තමක් දින් නැත කියලා තියෙනවා නේද?
බලන්න ඒක න අදහස් කියන්.
මට මේ ඔතෙන්දී පොඩි ප්‍රශ්නයක් නහන්න හිතනවා. හැබැයි මට හිතනවා ඒක මොඩ ප්‍රශ්නයක්ද කියලා. කමන්නේ මේ අපි ඇවිදිනකොට දැනීම තියෙනවා. ඊට පස්සේ ඔක අපි කුල පොළව කියලා ඊට පස්සේ මේ හිතෙන් තමයි හිතලා එළියෙන් තියාගන්න හදන්නේ. හැබැයි ඕකත් එතකොට අපි අර හිතටම දෙන එකක් නේ. දැන් අපි මේ දැනෙනවා දැන් කියලා අනිත් පැත්තෙන් තියන්න හදනවා. ඒතර ඕකත් අපි දකින්න හදන විදිහක්. ඒ කියන්නේ දෘෂ්ටිය යම්කිසි දෘෂ්ටියක් වාගේ මේ හිතට දීමක් වෙන්නේ නැද්ද? වෙනවද? වෙන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ වුණාට මේ අපි හිතීමක් නේද උතන තියෙන්නේ. ඔය ප්‍රශ්නේ මේ හිතනවා අපිට ප්‍රශ්නයක් කියලා. ඒ වුණා පොඩ්ඩක් හිතලා බලමු.
මම යමක් කියන්නද ඒකට? ඒ කියන්නේ එතන තියෙනවයි කියලා දෙයක් නැත්තම් එතන තියෙන්නේ සමුදයක් නිරෝධයක් විතර නම් කොහෙන්ද එතන උතන ආයතන පැත්තට ගියාම කකුලක් කියන එක කොහෙන්ද දැනගත්තේ කියලා බලනකොට එහෙම කකුලක් තියෙන විදියක් නැහැ නේද? කෙනෙක් එතකොට ඒ තේරම තියෙන්නේ බාහිරයෙන් හදාගත්තු දේවල් මිසක් එතකොට අර අපි කරගෙන යන ධර්මයට ඒක එකඟ නැති බවයි මට දැනෙන්නේ.
කොහොමද මම කියපේ හරි මට එකපාරටම මගේ ප්‍රශ්නෙට උත්තරේ තාම මේ ඇත්තටම අපි ආයතන වශයෙන් බලන්නේ නැති වුණාම තමයි අර වාගේ නිකන් මේ දෘෂ්ටියක් වාගේ කියලා හිතෙන්නේ. ආයතන අර පොට්ට ආයතනේ නොතර ගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා මට දැන් තේරෙනවා ඇත්තටම. තේරුම් ගන්න.
පද්මට හරිද ඒක?
හැදිලි හොඳටම මේ මට තියෙන වෙන ප්‍රශ්න දෙකක් ඔක උදුනම අහන්න.
අනම්.
අනම්. මේක මේ ක්‍රිටිසයිස් මොකුත් නෙමෙයි මගේ දැනගැනීමට. අද ඔබතුමා ඒ සූත්‍රය අවදාක අහලා තිබුණේ නෑ, මට දැරු සම්මු මතක නැහැ. නමුත් ඒ අට මතකයි. දැන් මට මේ හරි පසුල් එකක් තිබුණා. ඒක හරි ලස්සනයි, හොඳට අවබෝධ වෙගෙන යනකොට මට හැමතිස්සෙම හිතට වද දුන් එකක් තමයි ඡන්ද මූලික කියන කතන්දරයේදී එතන තිබුණේ නැද්ද අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා පටන් බවක් හිතුණ ඇන්ව අපි මෙතන දැන් තින්නන් සංගති පසු මෙහිමයි. නිරෝධය වට හේතු කියන්නේ කියන ටික, ඒ කියන්නේ ඇතිවීමත් එක්කම නැති වෙන බව. එතනින් නිවිදෝක පටන් ගන්න ඒකේ කොහොමද එතන සිදුවෙන්නේ කියලා මම කල්පනා කරේ. මොකද මේ දැනුණා එක මම වැරදිද කියලා මම අහනවා. ඒක මගේ පළවෙනි ප්‍රශ්නය. අවබෝධ වෙගෙන යනකොට මට හැමතිස්සෙම හිතට වද දුන් එකක් තමයි ඡන්ද මූලිකා කියන කතන්දරයේදී එතන තිබුණේ නැද්ද අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා පටන් ගත්ත බවක් මට වැටහුනේ. ඒ කියන්නේ අර අපි මෙතන දැන් තින්නන් සංගති පසු මෙහිමයි. නිරෝධය වට හේතු කියන්නේ හටිච්ච කියන ටික, ඒ කියන්නේ ඇතිවීමත් එක්කම නැති වෙන බව.
කොහෙද යන්නේ?
එතනින් නිවිදෝක පටන් ගන්න ඒකේ
කොහෙද යන්නේ?
කොහොමද එතන සිදුවෙන්නේ කියලා මම කල්පනා කරේ. මොකද මේ ඒකේ අඩුවක් මට දැනුණා. ඒක මම වැරදිද කියලා මම අහනවා. ඒක මගේ පළවෙනි ප්‍රශ්නය.
නෑ නෑ, ඕක හරි. ඔළුවේ ගන්න ඕක. මොකද්ද ඒ අන්තිමට ඇහුවේ? ඡන්ද මූලික ප්‍රශ්නේ
කියන්නේ දැන් ඉස්සර වෙලාම පටන් ගත්තේ අර ඡන්ද මූලිකා සබ්බේ ධම්ම එහෙම කියලානේ දෙවෙනි එකේ මානසික කාර්යයට ගියේ. එතකොට ඒ ඡන්ද මූලිකා කියන තැනදී එතනට අවශ්‍යව තිබුණේ නැද්ද හේතුඵල ධර්මය? ඒක මේක නිසයි ඡන්දය ඇති වෙන්නේ කියන එකට මේ තින්නන් සංගති පස්සෝ කියන එක, එහෙම නැත්නම් හේතුපාද නිරෝධාච අර මේනේ තුනක එක්කත්වත් එක්කම ඒ එක එතනම නැති වෙන බව. එතනින් නෙවෙයි මේක පටන් ගන්නේ මේ සූත්‍රය. මම කවදාවත් ඔක අහලා නැහැ. මට දැනුණා ඒක එතනින් පටන් ගත්තනම් පහසුද කියලා.
නෑ 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 නෑ, එහෙම කතාවක් ඒ සූත්‍රේ නෑ. ඒකේ හරි පොඩි ওই පස්සයත් සමුදේ කියලා තියෙනවනේ. ඡන්ද මූලිකා, ඊළඟට මානසිකාර ප්‍රබවය, ඊළඟට සමුදේ කී විදිහට තියෙන්නේ පස්සේ.
එතකොට සරි පස්ස වෙනව නම් එතකොට අපි එතනින් කොහොමද කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම පැහැදිලි කරන්නේ? පස්සයක් වෙනවා
කියලා නෑ. පස්සේ තමයි සමුදය. ඒ කියන්නේ පස්සේ නිසයි මේ සියලු ධර්මතා හටගන්නේ. එකෙන් කියන්නේ පස්සේ තියෙන්න මොන කියලා. පස්සේ තිබුණොත් ධර්මතා හට ගන්නවා. තිබුණ නැත්තම්
එතකොට පස්සය ඇති වෙන හැටි එතෙන්ට අනවශ්‍යයි. ඒ කියන්නේ ඊට කලින් කෙනෙක් දැනගෙන තියෙන්න ඕන. එහෙමද?
ඔව්. සියලු ධර්මතා වලට සමුදේ පස්සේ. ඒක තේරුම් ගත්තාම එහෙනම් පස්සේ තිබුණොත් ධර්මතා තියෙනවනේ. මෙතන නුවණක් ඇන්න ඕන. පස්සේ නිරෝධනං එහෙනම් කිසිම ධර්මතාවයක් හටගන්න බෑනේ. ඒක වෙන පැත්තකින් පස්සේ ගැන තේරුම් අරන් තියෙනවා. එතකොට පස්සේට එන්න කලින් තව ಜಾති දෙකක් කියනවනේ, ඡන්දයයි මානසිකාරයයි කියලා. එන්න කලින් නෙමෙයි මේක තේරුම් ගන්න ඒවත්. එතකොට එතන ඡන්දය කියන්නේ ටිකක් ගැඹුරක් තියෙනවා. අපි ඒක කතා නොකළාට දැන් අපිට සාමාන්‍යයෙන් ඡන්දය කියලා හිතෙන්නේ දැන් වතුරේ බල්ලෙක් හැදුවට පස්සේ ඌට තියෙන ආසාව කියලානේ. ඒක ස්පර්ශයෙන් පස්සේ නේ එකක්. හැබැයි එතනින් මෙහා තියෙන ස්පර්ශය හදන්න අපි ඇහැකුයි රූපකුයි පනවලා තියෙනවනේ. එතකොට ඇහක් බාරගන්නෙත් කැමැත්තකින්, ඡන්දයකින්. රූපයක් බාර අරන් තියෙන්නෙත් ඡන්දයකින්. එතනින් පේනව නේද ඡන්ද මූලිකයි. අපේ කැමැත්තක් තියෙනවා හැ බාර ගන්න, කැමැත්තක් තියෙනවා රූපේ බාර ගන්න. ඒ ඡන්දය තිබුණ නිසා නේද පස්සයක් හැදෙන්නේ. ඒ හදපු දේවල් වලට මානසිකාරයක් කරපු නිසා නේද ස්පර්ශයක් හටගන්නේ. එතන හරියට තේරුම් ගන්න අර තජ්ජෝ සමන්නාහරෝ කතාව. දැන් ඇහැයි රූපෙයි හදලා නිකන් ඉන්නේ නැහැ. ඒකෙන් උපද්දන එතනින්ම හටගන්න දෙයට මනසිකරණයකුත් කරන නිසයි විඥානය පහළ වෙන්නේ. ඒතර විඥානය තිබුණොත් තමයි පස්සේ තියෙන්නේ. විඥානයක් පහළ වුණොතින් විතරයි පස්සේ තියෙන්නේ. තින්නම් සංගති පස්සෝනේ. විඥානයේ පහළ වුණේ අර එතන තජ්ජෝ සමන්නාහරෝ කියන ගතියක්. ඒ කියන්නේ එතනින් පැන නැංග දෙයට මනස යොමු කරලා තියෙනවා. අන්න එතන තමයි එතන මානසිකාරය කියලා ඒ මූලික මට්ටම. එතකොට මේ මානසිකාරය උනේ අර ඡන්දයක් තියෙන හින්දානේ. කැමැත්තක් තියෙන හින්දානේ එහෙම බලන්න. අතන් තමයි අර බලන නිසයි පේන්නේ කියන ධර්මතාවය. අපි ඉන්නේ තියෙන නිසා පේනවා කියන එකනේ. තියෙන නිසා පේනවා නේ, බලන නිසා පේනවා කියන දහමක් තියෙන ගැඹුරට යනකොට. ඒත් ඒ බලන්නේ කැමැත්තක් නිසා, ඡන්දයක් නිසා. බලන්න කැමැත්ත නැති වුණා නම්, ඡන්දයක් නැති වුණා නම් ඔය මොකක්වත් හටගන්නේ නැහැ. ඒක ඉතින් ඒක ගක් එහා සියුම් මට්ටමක්. ඒක තීරණ
මොකක්ද හිතනවා මට ඒක වැඩි හොක්කට දැන් නම් පැහැදිලි වුණා කියලා. ওই ටික අර ඇහසට තියෙන ඡන්දය ගැන මම හිතුවේ නෑ කිවිලා. ඔව් මෙතෙක් වෙනකම් හිතලා තිබුණේ නෑ ඒක. ඒකයි
ඔව් ඒ කතාව මං කියලත් නෑ මං හිතන්නේ. හැබැයි වගේ දෙයක් හිතා ගන්න පුළුවන් නේද?
පුළුවන් පුළුවන්. දෙවනි ප්‍රශ්නයට යනවා නම් මම මේ කල්පනා කරනවා ගොඩක්. දැන් අපි රැස් කරන්නේ අත් වශයෙන් රැස් කරනවා කියන්නේ පංච උපාදාන ස්කන්ධනේ. එහෙම නැත්නම් නිමිති රැස් කරන්නේ නිමිති. දැන් මම මේකත් එක්ක වැඩ කරනකොට සමහර වෙලාවට මට ගැඹුරක් පේනවා. සමහර වෙලාවට හයිසරක් එක මගේ සිතින් ඉවතට යනවා. මේ ඒ කියන්නේ දැන් නිමිති නැත්නම් අපිට ලෝකයක්වත් නැහැ. අර එහෙම මේ කාරියට කියාගන්න බැහැ. නිමිති නැති තැන ලෝකයක් නැහැ. එතන තියෙන්නේ එතන තියෙන දෙයක් නෙමෙයි. අන්නේ ඒ කියන්නේ දැන් නිමිති එනේන වෙලාවට තමයි අපිට දැක ගන්න වෙන්නේ මේකේ තියෙන කෙලෙස් හරි බැඳීම හරි යම් කිසි දෙයක් මේ ලෝකයක් තියෙන බව පෙනෙන්නේ මේ නිමිති නිසා. එහෙම නැත්තම් ඒ එන නිමිති ඔක්කොම ලෝකයක් හා සම්බන්ධයි, ලෝකයේ හැදීමට සම්බන්ධයි වගේ පේනවා. මෙන්න මෙතන විදර්ශනා කරනකොට මේ ටිකක් ගැඹුරට කියලා දෙන්න පුළුවන් නම් බොහොම පිං.
දැන් අපි ආයතනයක් පාවිච්චි කරනකොට බලන්න නිමිති එනවද නැත්නම් නිමිති හදා ගන්නවද?
අපි නිමිති හදා ගන්නවා.
නැත් තේරුම් ගන්න මේ හදාගෙනයි බලන්නේ. හදාගෙනයි අහන්නේ.
ඒ හදාගන්න බව මට වැටහෙනවා. ඒ කියන්නේ මම කල්පනා කරනවා මේ හැම දෙයක්ම මේ හද තමයි අපි බලන්නේ. ඒ හද බලන එක විශාල මහන්සියක් අපිට. ඒක නිසා තමයි ධ්‍යාන ඒවට මේවට ගියම් මේ හැදීම නැති නිසා තමයි සහනයක් මනසට සහනයක් දැනෙන්නේ මේ හැදීම නවත්තන නිසා. එතකොට එතනින් ඔබට කොහොමද මේ කියන්නේ මෙතන විදර්ශනාව තවදුරටත් ගෙනියනවා නම් කොහොමද?
නෑ තවදුරටත් යන්න ඕනේ. නිමිති හදන එක මහන්සියක් වෙහසක් කියලා පේනවා නම් ඒක ලොකු දැක්මක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හදන එක දුකයි කියන දැක්ම අන්න ඔතෙන්ට තමයි එන්න ඕන. දැන් ඔක අපිට පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක දකින්න පුළුවන් නම් වෙන කරන්න දෙයක් නැහැ. ඒ දැක්මම ඇති. මේක හදනකොට දකින්න පුළුවන් නම්. ඒ කියන්නේ අපි මොනවා හරි දැනගන්න එක පංච උපාදානස්කන්ධයක්. ඒක මහ වෙහසක් දුකක්. ඒක දකිනවා නම් ඔන්න ඔකට තමයි දුක්ඛේ ඥානං කියන්නේ. ඒතර හැම හිතක්ම හරි වෙහසක්නේ. කියන මට්ටමක් එන්නේ නැද්ද? ඒක ලේසියෙන් එන එකක් නෙමෙයි. අපතුමියට ඒක එනවා නම් ඒක දුක්මක්. ඕක තමයි අපිට මේ කරගන්න බැරි දෙ.
ඒ දැක්කට මම දකින්නේ නැහැ. මට ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවායි කියන එක. ඒ වෙහස බව මම කියන්නේ ඒක දැන් මට ඒක වැටහුණාට සාමාන්‍යයෙන් මොනවහරි මගෙන් කැඩිලා මිඳිලා යන වැටෙන්න ඕනේ මං කියන්නේ ලොස්ලා මේ අතහරින්න එහෙම මොනවා හරි දෙයක්
නෑ. ඒ අතහැරීම වෙනවා. ඔය හදන හිත හරි වෙහසක් නෑ, හරි වෙහසක් නෑ, හරි දුකක් නෑ කියලා දකිනකොට ඉතින් හිත වෙහස වෙන්න කැමති නෑ. ඒ ඇත්ත පෙන්වන්න තියෙන්නේ ඉතින් මතක් කර කර දෙන්න. ඔය හිත හදපු එකත් හරි වෙහසක් නෑ. ඔන්නක පෙන්වන්න පුළුවන් නම් එතන මාර්ගයේ වැඩෙනවා. මොකද දැන් මේකේ තියෙන එකක් දුක අවබෝධ කළොත් එතන චතුරාර්ය සත්‍යම තියෙනවා. සමුදය නිරෝධය මාර්ගයේ හතරම එක තමයි එකක් ඒ දුක අවබෝධ වෙන්නේ. සමුදය අවබෝධ කළත් එහෙමයි, අනිත් හතරම එතන තියෙනවා. නිරෝධය අවබෝධ කළත් ඒ හතරම තියෙනවා. මාර්ගයේ අවබෝධ කළත් ඒ හතරම තියෙනවා. අවබෝධ කළා කියන්නේ මේ සත්‍ය ඥානය. එහෙනම් බය වෙන්න එපා. මේ හදන හිතක් හැදෙන එකම දුකක්. ඕක තමයි අපි එක එක වචන වලින් කියන්නේ. හැදෙන හිතක් කියන්නේ පංච උපාදානස්කන්ධයක්. හැදෙන හිතක් කියන්නේ නිමිත්තක්. නැත්තම් ලෝකයක්. ඒක ඕක දුක කියලා දකින්න පුළුවන් නම් ඒ දුක්ඛේ ඥානය. එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒක අපිට තියෙන ප්‍රශ්නේ ඕක දකින්න බැරිකම. ඒක යන්තම් හරි ඒක නුවණක් එනවා කියන්නේ මහා ලොකු දෙයක්. ඒකයි මං කිය ඒක එනවා නම් තව කරන්න දෙයක් නැහැ. ඒකමයි ඒක ඒකාවට පස්සේ කරන හැමදේම මාර්ගයේ වඩනවා. කියන්නේ මේ හැදුනේ දුකක් කියලා පෙන්වන්න පුළුවන් නම් දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපි ඇහෙන් දැකලා දෙයක් දැනගත්තට ඔය උපන්නේ දුක කියලා දැනෙන්නේ නැහනේ. එළිය දෙයක් තියෙනවා. ඉතින් ඕකට මොකද කියලා නේ ඉන්නේ. එතනින් එහාට යෑමක් ඕක. ඒ දකින්නවා කියලා හිතක් හදන එකම දුකක් නේ. ඒ සකස් වුනේ කියලා පෙන්වන්න පුළුවන් නම් ඒකම තමයි ඔය එක එක විදිහට අපි කියන්න හදන්නේ. එකයි මං කියේ ඒක දකින්න පුළුවන් නම් ඒක ලොකු දියුණුවක්. ලොකු ප්‍රඥාවක්. හැබැයි ඕනම හිතකට ඒ ඇත්ත පොදු වෙන්න ඕන.
එහෙනම් මොන්දී දැන් කියන්නේ අපිට දැන් පංච උපාදාන නිමිත්තක් ගත්තත් ඒකටත් අපි ඉඳගෙන හදනවා. මේ කතා කරන්නේ වචන හදන්නේ අර ඒ විදිහට. එතකොට හරි මට වැටහුණා බොහොම තින්.
එතකොට පේනව නේද කතා කරන එක මහා දුකක් කියලා. හිත හදන්න කොච්චර හිත හදන්න ඕනද වචනයක් කියන්නේ. දකින්න පුළුවන් නෑ ඉතින්.
ඒක ඒක මට හදන බව පේනවා. කතා කරනකොට තියෙන දුක බව පේන්නේ නෑ. නමුත් සමහර වෙලාවට අහගෙන ඉන්නකො දුක.
අහගෙන ඉන්නේ තේරෙන්නේ නැති කොටත් දුකයි නේ.
ඒක තමයි
ධර්මය නං. වෙන ඒවා නම් අහගෙන ඉන්න එකක් දුකක් මොන කරදරයක්ද මේකනේ කියලා. ඒ කියන්නේ අපි ලෝකෙට ඇයිති හිතමනේ හැදෙන්නේ. එතකොට ඇත්තටම මේක එන්න ඕන ගැඹුරුම තැන විදිහට මම දකින්නේ හිතක් හැදෙන එක දුකක් කියලා දකින්න පුළුවන් නම් ඒක මම හිතනවා මේ මම මේ හැමතැනින්ම කියන්න හදන්නේ ඕක.
ඒක දැක්කම මට වැටහිලා තිබුණේ නැහැ. මම දන්නවා. ඒ කියන්නේ දැන් අපි ධානා හරි සමාධියකට හරි ගිය වෙලාවට මොනතරම් සැනසීමක් තියෙනවද හිතට? ඒ කියන්නේ ඒ ටිකේ අපි හදන්නේ නැහනේ මේ විඥානය හද දෙන මේ පංච උපාදානස්කන්ධ දිහා බල බල ඒව විඳ විඳින දුකෙන් අර ටිකේදී මිදිලා අපි ඉන්නවා. සැනසීම් ගතියක් තියෙනවා කියන එක තමයි මගේ වැටහීම. තෙරුවන් සරණයි.
ඒක දැන් ධානයකදී ඒ සැනසීම තියෙනවා නම් අපිට මේ නිකන් ඉන්නකොට ඒ සැනසීම ගන්න බැයිද කියන එක තමයි අපි විදර්ශනාවෙන් බලන්නේ. ඒ කියන්නේ දැන් ඇහෙන් අරමුණු ගන්නවනම් කණෙන් අරමුණු ගන්නවනම් ඒ හිත ඉතින් වැඩ ගොඩන්නේ. මේ වැඩ කරන එක දුකක් වෙහසක් කියන පැත්ත දකින්න පුළුවන් නම් ඒක ලොකු ඉතින් ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි ගන්න තියෙන්නේ. ඒක දකින්න පුළුවන්කම තියෙනවා නම් අනිත් අයට හිතා ගන්න පුළුවන්ද ඒක හිතක් හැදෙන එකම දුකක් කියන මට්ටම
හිතා ගන්න පුළුවන්.
ඔතනදී ඇත්තම අපි අර මේක අහලා මේක දුකක් බව දන්න හින්දා හිතනවා මේක දුකක් කියලා. නමුත් ඔතන දකින්නේ නැහැ. ඔය දන්නවයි දකින්නවයි දෙකේ වෙනසක් තමයි ලොකෝට තියෙන්නේ මං හිතන්නේ.
ඔව්. ඒක තමයි මේ මං කිව්වේ. දැන් අපිට තර්කෙන් ඕක පෙන්ුණාට ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. එතකොට ඒ Tamanට යන්තම් හරි ඕක දැනෙනවා නම් ඒක ලොකු මේ දිනුවක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ හරි ලේසි ඊට පස්සේ ධර්මයේ තේරුම් ගන්න. එතනින් එහාට තේරුම් ගන්න දෙයක් නැහැ. අපි මේ මොන පැත්තෙන් කිව්වත් ඔතෙන්ට ඉන්න ඕක කියන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් හිතක් හැදෙන එකේනේ ඒ හැදුනොත්නේ එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ හැදෙන එකම දුකක් කියන්නේ අර මං කියේ වදකයා වදකයා විදිහට දකිනවා කියන එක. එනකොටම වදකයා අඳුර ගන්නවා. අනිත් අයට පැහැදිලිද ඒක හිතා ගන්න පුළුවන්ද?
ඔව් ඇත්තටම හිතා ගන්න පුළුවන් අවශ්‍ය වගේ ඉගෙන අදහසක් නැත්නම් දැකීමක් තියෙනවා. නමුත් ඔක හරියටම අපි දැනගත්තේ දකින්නවද කියන එක නම් මත්නවත් නම් හුදිතේ හිතා ගන්න පුළුවන් පිළිතුරු විදිහට නමුත් එහෙම නම් නැහැ කියලා මට හිතෙන්නේ. මට නැහැ.
ඉතින් ඕක තමයි දැන් මේ ආයතන පැත්තෙන් පෙන්වන්නේ. දැන් අපේ කය හැදුනොත් ඒකම තමයි දුක කියන එක මම ওই කාය ආයතනෙන් බලන්න කිව්වේ. කයක් පැනෙව්වොත් ඒ කයක් තියෙනවා කියලා ගන්න එකම දුකක්. මොකද රූපය ওই වදකය හටගත්තේ. ඒක කාය ආයතනෙන් ටිකක් අමාරුයි දකින්න. හැබැයි ඕක තමයි ඇත්ත. ඒ ඒ නුවණ එන්න මේ කය පනෝගත්තු එකක් කියන එක නෑ ඉස්සෙල්ලා අපි අනුමාන ඥාණයෙන් අරගෙන ටික ටික ඒක පුරුදු කරනකොට සමහර වෙලාවට දකින්න පුළුවන් වෙනවා. සරින් සරි මේ කමල් කියයි මං හිතන්නේ නේද?
මේක තකර ඉද්දොරනේ රූප හදාගන්නෙත් අපි රූප පනව ගැනීමක් පමණයි නේද? ඒ කියන්නේ ශරීරය හදාගන්නේ අපේ හිම තමයි. ඒක ඒක වැටහුණු දාට අවබෝධ වුණාම අපි මේෙන් ගැලවෙවි.
ඕක ඥාණය අපිට සත්‍ය ඥානයේ විදිහට ගන්න බැරි කමක් නැහැ. ඒක ඉතින් ඊළඟට කෘත්‍ය කරන්න ඕන තව තව ප්‍රත්‍යක්ෂ වෙන්න. ඒ නිසා ඔය අජ්ජත්ත කය ගැන හොඳට බලන්න ඕන ආයතන වෙන් කර කර. මේ වෙලාවේ ශරීරය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මේ වෙලාවේ ශරීරය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? ඒ ආයතන වලින් දැනගත්තු එක මේ ශරීරයක් වෙන්න පුළුවන්ද මේ භෞතික ශරීරය. එහෙම නැත්නම් හිතෙන් මවලා පෙන්නපු එකක් විතරද? මම කියන්නේ අජ්ජත්ත කය දිහා හොඳට බලන්න කියලා සරින් සරි. ඒක පුරුදු කරන්න ඕන. ඒ පුරුදු කිරීම තුළ තමයි ඔක තව ප්‍රත්‍යක්ෂ ඥානය එන්නේ. මේ අපේ ශරීරෙත් අපි උපත්ගෙනම පරිහරණය කරන එකක් නේද කියන නුවණක්.
එතකොට ඇසීම, දැකීම, දැනීම, දැන ගැනීම කියන මට්ටමේදී සිත් උපදින්නේ නැද්ද?
එතෙන්දී අපි අජ්ජත්ත බහිද්ද බෙදන්නේ නැහෙනි. අජ්ජත්ත බහිද්ද බෙදුවේ නැත්තම් රූපස්කන්ධයක් උපදින්නේ නැහැ නේද? දැන් අපි දැකීම කියන සිද්ධිය ගත්තොත් දැකීමට අදාළ රූප කියන්නේ ඇහැයි රූපෙයිනේ. දැකීමේ දෙක නැහැ. ඇසීම කියන සිද්ධිය ගත්තොත් රූපස්කන්ධය වෙන්නේ කණයි ශබ්දයයි. එතකොට ඇසීමෙත් ඒ જાති දෙක නැහැනේ. ඒක රූපස්කන්ධයක් පැනවෙන්නේ නැහැනේ. ඒ වගේ මුත කියන එකෙත් අජ්ජත්ත බහිද්ද දෙක පැනෙව්වේ නැත්තම් රූපස්කන්ධයක් කියලා දෙයක් කියේ දෙන්නේ නැහැ. එතකොට අපරියාපන්න භූමිය කියනකොට රූපස්කන්ධය ඊයේ දෙන්නේ නැහැ. අදාළ නැහැ.
එතෙන් හිත ගලපන්නේ කොහොමද?
පංච තමයි හැදෙන්නේ.
ඒක ඉතින් මං හිතන්නේ ඉස්සෙල්ලා ඒ රූපය ගැන බැලුවොත් ඇති කියලා. හිත ගැලපෙන එක ඊට පස්සේ එයි. දැන් අපි හිත දිහා බලනවා. දැන් හිතෙන් හදලානේ මේ රූපේ එළියෙන් තිබ්බේ කියන පැත්ත පෙන්නනවනේ. ඒ මට්ටමට දැනට බැලුවහම ඇති. මොකද රූපයෙන් මිදෙන මට්ටම කියන්නේ අනාගාමි මට්ටමක්. එතෙන්ට යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ තමයි හිත සකස් වෙන පැති ඕනනම් ඉතින් දැන්ට බැලුවා කියලා වරදක් නැහැ. මේ දැන් හිත හැදෙන්නත් හේතු තියෙනවා. ඉබේ පහළ වෙන ඒවා නෙවෙයි. එක පැත්තකින් අර පෙර ඇසුරු කරපු අවශ්‍යයිනේ හිතක් හැදෙන්න. ඒවා ගත්තේ නැත්තම් මේ දකින්න දෙයක් ගැන මොකවත් දැනගන්න පුළුවන්ද? දැකීම කියන සිද්ධිය කිසිම දෙයක් දැනගන්න පුළුවන්ද අපි පෙර ඇසුර එතෙන්ට ගත්තේ නැත්තම්, අතීතේ ගත්තේ නැත්තම්? බැරි වෙයි නේද?
පෙර ඇසුරක් නැත්තම් ඇති වුණු දේ එතනම නැති වෙනවා.
ආයේ යන්නේ පරණ කතාවටමයි. ඇති වුණ දේ නැති. ඇති වෙන්න පුළුවන්ද කියලා අහන්නේ.
නෑ ඇති වෙනව නෙමෙයි. එතන තියෙන්නේ පටිච්ච සම්පදයක් විතරයි. කියන්නේ හේතුඵල කියන්නේ හේතු නිසා ඇති වෙන දේ හේතු හේතු නැතිවීමත් සමග නිරෝධ වෙන බව විතරයි එතකොට තියෙන්නේ කියන එකයි මට
තේරෙන්නේ. දැන් මේ කතා කරන්නේ ඇති වෙන්න හේතු නැත්තම්.
ඇති වෙන්න හේතු නැත්තම් ඉතින් දෙයක් නැහැනේ.
එතකොට හටගෙන නැති වෙනවද?
ඒ කියන්නේ ඇති වෙන්න හේතු නැතුව දෙයක් හටගන්න විදියක් නැහැ. හැමතියක් වහපගෙන තියෙන පටිච්ච සමුප්පන්නව නේද?
හටගත්තනම් අවිද්‍යාව මතමයි හටගෙන තියෙන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්තම්. ඉතින් ඒකයි ඔය දැන් ඕක වැටිය හිතන්න යන්න අවශ්‍ය නැහැ. ඒ මට්ටමට එනකොට ඒක පැහැදිලි වෙයි කියන තැනින් වැඩිය මේ හිතන්න ගියත් ඔක ආයි පැටලෙන්න පුළුවන්. ඒ තමන්ට හිතන්න අමාරු නම් හිතන්න එපා ඒ පැත්ත. ඒ හැබැයි කරුණු ඇතුව පෙන්වන්න නම් පුළුවන්. දැන් අපි දැන් එක පැත්තකින් වර්තමානයේ ගන්න සංඥාව නැහැනේ. ඔක ගැන කල්පනා කරනකොට ඒක නිරුද්ධයිනේ. ඒක එක පැත්තක්. අනිත් පැත්ත ඒ සංඥාව කියන්නේ මිරිඟු ස්වභාවයක්. දෙවෙනි පැත්ත තමයි ඒ සංඥාවට අදාළ ඒ දේවල් අඳුරගන්නේ පෙර අද්දකේ අතීතේ. ඉතින් අතීතේ නිරුද්ධ වෙලා නම් දැන් ඒවයි සම්බන්ධයක් නැහැනේ. එතකොට තමයි අර අර කසල ගොඩේ මණිකක් උපදින්නේ නැති ස්වභාවයක්. දැන් මණිකක් ඉපදුනේ අපි මණික ගැන මොනව හරි දැනගෙන හිටියා හින්දානේ. ඒ දැනගෙන හිටිය ටික නැති වුණා නම් පොඩි ළමයිකට මුකුත් නොදන්න පොඩි ළමයිකට මණිකක් උපදීද කුණුගොඩේ? එයා කුණුගොඩ විශ් කරන්න කිව්වොත් ගිහිල්ලා විශ් කරයි. මොකද එයා මණිකක් ගැන නිමිති හදාගෙන නැහැ. අපේ අර පෙර ඇසුර ආපු හින්දා තමයි එතනින් මණිකක් උපද්දන්නේ.
හැබැයි කියන්නේ අර ළමයා මේ අවබෝධ ධර්මය අවබෝධ කරගන්න කියලා කියන්නේ
නැහැ නේ? ඒක ඒ උපමාව කිව්වේ ඉතින් අපේ පෙර ඇසුර නැති වුණා නම් මොකක් වෙයිද තත්ත්වේ?
නෑ ඒක තමයි දැන් උපමාව තමයි ඒක තේරුම් ගන්න උතුමේ. නමුත් අර අපි තේරුම් ගන්න තියෙන්නේ අත්‍යවම දැන් පුංචි ළමයාට එහෙම වෙන්නේ විද්‍යාව එයාට ඒ හැඟීමක් නැති නිසා නේ සත්‍යකුමත් යා මේ සත්‍යකුමත් අල්ලලා මේ මෙව කරන්නේ. ඒ වගේ තමයි මට හිතෙන්නේ මේ වෙලාවේ උපමාව.
නෑ ඒක ඒක පොඩි ළමයා දැන් උපමාවෙන් තොරව ගියොත් අපි පොඩි ළමයාට කුණු ගොඩක් තියෙනවනේ මොකුත් නැති වුණාට. මම ඒකත් පිටින්න බැරි මට්ටමක් මේ මේකේ. මේ උපමාවෙන් මිදෙනකොට. බාහිරයක් පිටින්න බෑ. අජ්‍යත්වයක් පිටින්න බෑ කියන ධර්මතාවය. කොටිම කිව්වොත් රූපස්කන්ධයක් පනවන්න බෑ. කියන මට්ටමනේ මේ කතා කරන්නේ. රූපේ පැනෙවුවා නම් වදකයා කියලා දකින්න ඕන.
පෙර ඇසුරක් නැත්නම් අපි ලෝකයෙන් මිදිලා මම දකින විදියට ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් එතන නැහැ, නිමිත්තක් නැහැ. එහෙනම් අරහන්ත.
ඔව් ඒක තමයි. ඉතින් අනාගාමි වලින් එහාට කතා කරන කිව්වේ මම ඒකයි. ඒක ඒක අර නිකන් නුවණකට තියා ගන්නවා මිසක් ඒක ගැන දැම්ම දා ගන්න ගියොත් දෘෂ්ටිගත වෙනවා. එහෙනම් මොකුත් නැහැ නේ කියන්න ගියොත් එහෙම දෘෂ්ටිගත වෙනවා.
තථාගත කියන්නේ තථාගත මම අහලා තියෙන්නේ දර්ශනයකින් යන කියන එකනේ. ඒ කියන්නේ වැරදි දර්ශනයෙන් ඇවිල්ලා හරි දර්ශනයෙන් නිවැරදි දර්ශනයෙන් යන බව නම් එතකොට මේ දර්ශනේ වැරදි දර්ශනේ නැති වෙන තැන හරි දර්ශනයක් ඇවිල්ලා තියෙන බව පේනවා නේද තථාගත කියනකොට? එහෙමද නැද්ද?
ආ හරි දර්ශනේ ආවා කියන්නේ අපි සකස් කරන දුක සේරම සකස් කරන්නේ නැති වුණානේ, උපද්දන්නේ නැති මට්ටමකටපත් වුණානේ. ජාතිය ශේකලා කියන්නේ ඒ ස්කන්ධ පහල කරන්නේ. කන්දානම් පාතු බව කියන ස්වභාවයෙන් මිදුණා. ඒකට ආයතන උපද්දන්නේ ආයතනාම් ප්‍රතිලාභෝ කියන ස්වභාවයෙන් මිදුණා. ତର පේනවාද ඒ දිප්ප සුත මුත විඤ්ඤාත කියන්නේ මොන වගේ දෙයක්ද කියලා?
හරි එතකොට ඔතනින් පැහැදිලි වුණ තේරෙනවා නේද? මම හිතන්නේ මට තේරෙන්නේ දැන් ඒක නිකම්මතුවා දැන් අජ්ජත් බහිද්ද කියන්නේ දෙක අදාළ නැහැ කිසිම දෙයක්නේ දිප්ප කියන එක. ඉතින් දකින්නවා හැබැයි අදාළ නැහැ. ඒ වගේම අලුත් තුනක් කිසිමයි. නමුත් ඒකට අර ඒකට හේතු වෙන කතා කරන දෙයක් නැහැ. එහෙම හේතුත් හරිද?
ඔව් ඒවා ඉපදුනොත් විතරනේ හේතු හොයන්න ඕන. ඉපදුන්නේ නැත්තම් ඉපදුන්නේ නැති එකක හේතු හොයන්න අවශ්‍ය නැහැ නේ. එකයි මේ කියන්නේ මේක ඉපදිලා නැති වෙන කතාවක් නෙවෙයි මේ. නූපදින කතාවක්. නිවෙනවා. නිවීම කියන්නේ උපදින්නේ.
ඔතන එතන ඒ විදිහ නිරෝධය ගැන හිතනකොට දැන් පටිච්චසමුප්පාදයේ නිරෝධ පැත්ත ඒ කියන්නේ ඉතින් හිතකොට හේතු ගැන කතාවකුත් නැහැ. ඒ කියන්නේ එතනින් හැබැයි දිත්ත කියන එක තියෙනවා. සුත්ත මුත විඤ්ඤාත තියෙනවා. ඒ තිබුණාට නමුත් ඒවෙන් හදන ආයතන ගැන මුකුත් ඒවා උපදීමක් නැති නිසා ඒ ගැන කතාවකුත් නැහැ. එහෙම දුත් හරිනේ.
ඔව් අවිද්‍යාවෙන් කරන සංඛාර එකක්වත් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාර. එහෙම නැති වුණත් මුළු පටිච්චසමුප්පාදෙම නැහැ.
ඒ කියන්නේ සර් දිප්ත සුත මුත විඤ්ඤාත කියන හතර සංකතයක් නෙමෙයි. ඒ කියන්නේ හේතුවකින් හැදිච්ච එකක් නෙමෙයි.
මේ ප්‍රශ්නේ තමයි සම්පත්ත තියෙන්නේ. ඉතින් මම ඕකට උත්තරේ දෙන්නෙත් නෑ මේ. ඔක අවබෝධ කරගන්න ඕන එකක් මිසක් අපේ තර්කයට අහුවෙන එකක් නෙවෙයි. කයෙන් මිදුන දවසට ඔන්න පොඩ්ඩක් වෙයි මොකද්ද මේ කියලා. මගද අපි උත්තර හොයන්නේ ලෝකෙට අයිති ගත්තෙන්නේ. ලෝකෙන් එතර වෙලා බලන දවසට ලෝකයක් පැන වෙන්නේ නැති දවසට ප්‍රශ්නෙත් තියෙදෙන එකක් නැහැ කියලා තමයි කියන්න
තියෙන්නේ. ඒක ඇහෙන්නේ සර් ඇත්තටම මේ දැන් අපිට දැන් අපි දැන් අපි කතා කරන සාකච්ඡාවල්දී අපිට කියවෙනවා අපිට ඇහක් තියෙන්න ඕනේ නැහැ බලන්න, අනක් තියෙන්න ඕනේ නැහැ අහන්න.
ඒ ප්‍රශ්නේම තියෙනවා නේද? ඒකට දික්ක සුත්‍ර කියනකොට එතන කෙනෙක් නැහැ නේද?
කෙනෙක් නැහැ. හේතුවක් තියෙනවද කියලා තමයි ගැටලුවක් තිබ්බේ. ඒකට හේතුවක් තියෙනවද
කියන්නේ. අපි උපන්නානේ. අපි මේ කර්ණ කර්මයෙන් ඉපදිලා තියෙනවන්නේ. ඒ දැක්කීම දික්ක සුත්‍ර මුත්ත ලබාගෙන තමයි ඉපදිලා තියෙන්නේ මං හිතන්නේ. එතකොට ඒක ඉතින් තමන් අරහත් බවට යනකන් මේ අරහත් බවෙන් කියන්නේ මැරෙනකන් හරි මං ඔන්න මැරෙනවා කියන වචනේ පාවිච්චි කරා. එතකොට කෙනෙක් නැහැ නමුත් ක්‍රියා ඔය වගේ ක්‍රියාවලිය දිට්ඨ සුත්ත මුත්ත සිදු වෙනවා කියන එකයි මගේ කල්පනාව. ඇහැ කමක් නැසියක් දුක්කයක්. ඒ ආයතන එකක්වත් නැතුව සත්වේ කුජලයකුත් නැතුව මෙන්න මේ ටික විතරක් සිදු වෙනවා කියන එක තමයි මම වටහාගෙන යන්නේ.
කොයි ටිකද?
ඒක දිට්ඨ සුත්ත මුත්ත.
දැන් ඔය ටික ගැන අපිට කතා කරන්න වෙන්නේ මේ ටිකවත් ඇති කියලා කියන්න හිතෙන්නේ අපේ තියෙන කෙලෙස්ින්දම කියලා දැනට හිතාගන්නකෝ. ඒකේ කායතනකින් හරි මේ ස්වභාවය අත්දකිනකොට Tamanට පෙයි ඊට වඩා වෙනස් පැත්ත. දැන් අපි ඕක කියන්නේ හිතක් හරි හැදෙනවා කියන මට්ටමේ ඉඳන්. ආ දකින්න හිතක් හැදිලා, අහන්න හිතක් හැදිලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මන ආයතන කියන ස්වභාවයවත් නැහැ උතන. සල ආයතනෙම නිරුද්ධයි. සල ආයතන නිරුද්ධ නැහැ.
නමුත් දිට්ඨ සුත්ත මුත්ත කියන තැන ආයතන සම්පූර්ණයෙන්ම නිරුද්ධත්වයක් වෙලා නේ.
නිරුද්ධයි නිරුද්ධයි. ඒක නිරුද්ධ නැත්නම් ආයතන තියෙනව නම් ඉතින් එතන ආයත ලෝකෙට අහුවෙලා
නැහැ. ලෝකයේ තුලනේ. එතකොට
ආයතන හයෙන් නෙමෙයි කියන එක පැහැදිලි ඉස්සෙ. ආයතන හයෙන් තොරව හේතුවක් තියෙන්න පුළුවන්ද කියන එක තමයි.
ඔව් එතන මෙහෙම තේරුම් ගන්න. දැන් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා හික්මෙන්න කියලානේ කිව්වේ. බාහියටයි මාළුන් කෙපුත්තටයි.
ඔව්
ඒ කිව්වේ මේ රහතන් වහන්සේලාට නෙවෙයි, තාම මාර්ගේ වඩන අයට. නේ ඒක හික්මෙන ක්‍රමයක්, මාර්ගයක්. මාර්ගේ වඩපු කෙනාටත් මාර්ගයක් ඕනද? ස්කලයිතු සියල්ල නිම කරන ලදී කියනකොට, තවත් ඉපදීමක් නැත කියනකොට. ඒකයි ඔක ටිකක් අපි හිතන මට්ටම නෙවෙයි යෝග. දැනට නිකන් අනුමාන ඥානයක් විතරක් තියාගන්න.
දැන් හුඟක් වෙලාවට කියන්නේ මේ දිට්ඨ සුත මුත කියන එක මේ ඒක මේ අවසානය හැටියට මේ කතා කරන එකේදී යොදවනවා. ඒක නිසායි මේක එතකොට කම්මස්ථානයක්. අපිට හනක් නේද?
ඒක තමයි. ඉතින් ඔවා කියන්නේ මොන මානසිකත්වකින්ද නැත්නම් අහන්නේ මොන වගේ අයටද කියන මට්ටමෙන් මේක කතා කරන්නේ. එතකොට ඔය සත්‍ය ඥානය එන තාක්කල් නිවන කියන්නේ දෙයක් නේ. මම නිවනට යන්න ඕන කියන පැත්තෙන් මේ කතා කරන්නේ. මම පෙන්නනවා අර මූලපරියාය සූත්‍රේ නිවන නිවන කියලා මඤ්ඤණා කරනවායි කියලා. පෘථග්ජනය. රහතන් වහන්සේ නා මඤ්ඤති. නිවන නිවන කියලා මඤ්ඤණාවකුත් නැහැ. තරසේක පුජ්‍යලය තමයි තාම මඤ්ඤණා වුණාට නිවන කියන ස්වභාවයක් මඤ්ඤණා වුණාට රහතන් වහන්සේට ඒකත් මඤ්ඤණාවක් වෙන්නේ නැහැ කියන තැන දන්නවා. ඒ Nirodhe ඥානං කියන පැත්ත තියෙනවානේ. එතකොට අපි නිවනෙත් මොනවා හරි දෙයක් පණවන්න තමයි අපි උත්සාහ කරන්නේ කොහොම හරි. ඒ ක්‍රියාවක් කරි වවක් කරි කියන්න ගියාට කියා ගන්නත් බෑ. ඒ වුණාට ඒක අතරින්නත් කැමති නෑ ඉතින් නේද?
අවශ්‍ය මට දැන් මට ඒ ප්‍රශ්නේ ආවේ ඇත්තටම දැන් අපි අර ඔයගේ අපිට කියන රූපයක් තියෙන්න ඕනේ නැහැ දකින්න ඇස්සක් තියෙන්න ඕනේ නැහැ දකින්න කියලා. එතකොට දැන් අපිට දැන් එහෙම හිතනකොටස අපිට ඒක අතාරින්න න ඒ කියන එක අතාරින්න අපිට මොකක් හරි එකක් අල්ල ගන්න ඕන කමක් දැන් මට තේරුණේ මට තියෙන්නේ ඒකයි. දැන් ඒක අතාරින්න නම් මට මොකක් හරි රීසන් එකක් ජස්ටිෆිකේෂන් එකක් දැනගින් තියෙන්න ඕන කියන එක තමයි ඒ අතර තමයි දෝල්නේ වෙන්නේ. මට දැන් අර කෑ අතාරින්න තව එකක් අල්ල ගන්න ඕන.
ඔව් ඒක තමයි අපේ ස්වභාවය.
ඒකෙන් තමයි ඒක අහුවෙන්නේ අනිත්තන.
ඔව් ඒක තමයි. දැන් අර ඉමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය ගන්න අපි ලෑස්ති නැහැ. ඒ වුණාට එතනත් මොනවා හරි තියෙන්න ඕනනේ කියන පැත්තකින් එතනත් මොනවා හරි කතා කරන්න හදනවා. ඒකයි
ඒක සැකසෙන විදිය තේරෙන්නේ. ඒ සැකසෙන විදිය තේරෙන්නේ නැතම. කියන්නේ ඒ සමුදේ තේරෙන්නේ නැහැ
තාම. ඔය දැන් සමුදේ හැමතිස්සෙම දකින්න අවිද්‍යාව සමුදයක්. මොන අර අපි අද කතා කළේ සබ්බේ ධම්මා කියන එකට ඔය දැන් කතා කරන නිවනත් අයිති. සබ්බේ ධම්මා කියනවා. නිවන අවබෝධ වෙනකොට ඒක අයිති නෑ.
එතකන් දෘෂ්ටියක් වෙනකන් එකත් ඇයිති.
ඔව් ඔව් දෘෂ්ටියක් විදියට නිවන තියෙනවා. නිවන මේ වගේ කියලා අපි හිතාගෙන ඉන්නානේ. ඒක දෘෂ්ටිය. හැබැයි පටිච්ච සමුප්පාදෙන් ඥානයක් එනවා. මේ ඕක ගැන ඔය දෘෂ්ටියෙන් හරි කියන එක ගැන කතා කරන්න පුළුවන් මේව තියෙන කන්නේ. මේව නැති වුණොත් කියලා නේ Nirodhe ඥානං කියන එක තමයි හදා ගන්නවා. ඉතින් ඒක නිකන් හැදෙන්නේ නැහැ. දැන් දැනගත්තු ටික අපි භාවිතා කිරීම තුල එන නුවණක් ඒක. දැන් අපි නිකන් කතා කළාට ඇහැක් නැහැ රූපයක් නැහැ කියලා ඔක ප්‍රායෝගික නැහනේ. හරිද? අපි ජීවත් වෙන්නේ ඇහැක් තියෙනවා රූපක් තියෙනවා කියන තැනනේ. ඒක විදර්ශනේ කෙරිලා එන්න ඕන දැක්මක්. තම මුලින් අහනකොට හිතන්නේ එහෙම කොහමද වෙන්නේ? ඉතින් ඇහක් නැතුව දකින්නේ කොහමද කියන තැනනේ අපි මුලින් ඉන්නේ නේද? දැන් හැබැයි එක ටිකක් මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් තාම හිතනවා ඉතින් මේ ඇහත් නැහැ රූපෙත් නැහැ හරි දැකීමක් නැතුව රහතන් වහන්සේට ඉන්න පුළුවන්ද? දැන් අපි පණෝගත්තු රහතන් වහන්සේ ඉන්නවනේ. රහතන් වහන්සේ කෙනෙකුත් අවිද්‍යාවෙන් පණව ගත්තා කියන එක අපිට පේන්නේ. එතකොට තමයි අර වරුඩයින් පස්සේ නැහැ කියන මතයට යන්නේ. නහෝති පරම්මරණාති.
ඒ යමක සූත්‍රයෙන් සර්ගෙන් තව එකක් අහන්නට ඒකෙන් ඒක කියන රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැ කියන එක ගැන කතා කරන්නේ. ඕකම රහතන් වහන්සේ නැතුව අපි සත්වය කියලා ගත්තත් ඔය කතන්දරේම තමයි කියන්න වෙන්නේ නේද? අපි සත්වය කියන එකත් අනෝ ගන්න එකක් නේ අපි.
ඔව්.
කියන්නේ අපි සත්වය මරණයෙන් පසු ඉන්නවා සත්වය මරණයෙන් පසු ඉන්නවා කියලා කිව්වත් එන්නේ අපි සත්වය ඉන්නවා කියන බාර ගත්තොත් තමයි මරණයෙන් පසු කතා කරන්නේ.
ඔව්. ඉතින් දැන් සත්වය හිටියොත් නේ අපි මරණයෙන් පස්සේ කතා කරන්න තියෙන්නේ.
කරන්න වෙන්නේ ඔව්.
ඒකත්
දෙන්නේ නැති එකක් නේ.
ඔව් ඒක තමයි කියන්නේ. දැන් සක්කාය දිට්ඨිය නැති වුණොත් එහෙම මේ මොහොතේ මම ඉන්නවද කියන කතාවක් කියෙදෙන්නේ නැහැ. අතීතේ මම හිටියද කියන කතාවක් කියෙදෙන්නේ නැහැ. අනාගතේ මම ගැන කතාවක් කියෙදෙන්නේ නැහැ. දැනට අපිට ඒව තියෙන්නේ මතක තියාගන්න සක්කාය දිට්ඨිය තියෙන හින්දා.
ඒකම තමයි මම හිතන්නේ බුදුහාඳුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහුවා මේ සත්වයා මරණයෙන් පසු කොහෙද යන්නේ? අර ඒකට උත්තර නොදී හිටියෙ මොකක්ද තියෙනවනේ එහෙම එක.
ඔය ඉතින් සත්වේ කියන එක මම ආගෙන එයාගෙන අහනකොට ඉතින් මොනවා කියන්නේද?
ඔව් ඒක තමයි.
ඒකයි ඒක අව්‍යාකෘත ප්‍රශ්න කියන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් මේ සම්මාදිට්ඨිය තුල විතරයි. දැන් උතෙන්ට එනකොට පේයි වසන්ත ර අධිවචන පටික කතා උතන යෙදෙනවද?
ඔව් මේක තමයි ඉන්නේ.
ඒකයි පස්ස සමුදේ වූ කියන්නේ ඕකයි. සබ්බේ ධම්මා. සබ්බේ ධම්මා පස්ස සමුදේ. පස්ස සමුදේ හා සබ්බේ ධම්මා. පර්ශේ නැති වුණා නම් එහෙම ධර්මතා උපදීද?
ඒතරම අදාත විකරප සූත්‍රයේ පරිකරම තියෙන්නේ මොළු දහමම තියෙනවා වචන නේද? ඒ කියන්නේ
ඔව්.
මේ සිය දක්වාම යන්න පුළුවන් කාරණාවක් මේ දැනගන්න එක නිසා පරස්ය.
කයිතින් අර මුලින් ධම්ම ධර්මතාවේ තියෙනවා දකින්න ගැනට. ලෝකෙට අයිති වෙත්තෙන් කතා කරන්න ගියාම ඉතින් කෙලවරට යනකම්ම ලෝකෙට අයිති වෙත්තෙන් තමයි කතා කරන්නේ. හැබැයි ලෝකතර දර්ශනෙත් මුල ඉඳන්ම ඒකේ තියෙනවා.
ඒ තමයි අපි දැන් ගා පටන් ගත්තේ කාලේ වැඩ කරේ කුසල් ලක්සල් කොරුණ අපරාධ කරේ ආලි මුචිනා අපිට ලෝකෝත්තර ධර්ම ගැන තව තවත් හැම එකකින්ම අරගෙන සාකච්ඡාවට උදායි.
හැබැයි ඉතින් මම අර මුල ඉඳන්ම පෙන්නුවානේ මේකේ ලෝකෝත්තර පැත්තක් තියෙනවා කියන එක පළවෙනි එකේ ඉඳන්ම. තේරුම් ගත්තත් නැතත්.
ඉන්නත් ඒ පැත්තට වැඩි ටෙන්ෂන් යන්නෙම නෑ වගේ මට දැනෙනවා.
ඒකේ වසන්ත අපි මම හිතන්නේ ඔයක එහෙම කරන්න දු එකපාරට එන්න බෑ. ඒ ටික පාස් කරලා වනේ එන්න මම හිතන්නේ.
ඔව්.
ඒකට කාලයක් ගත කරන්න වෙනවා කොහොමද?
ඒක තමයි. දැන් මේක නිකන් එන අවබෝධයක් නෙමෙයි. ඉතින් කාලයක් හොයලා එහෙම තමයි මේ මට්ටම ගැන කතා කරන්න පුළුවන්. මේක සාමාන්‍ය කෙනෙකුට එකපාරට අල්ලගන්න අමාරුයි.
වසන්ත දැන් මේක ගැන කවුරු හරි කාට හරි කවුරුත් අහන්න නැති එකකට මේක තමයි කියලා දුන්නට ඒත් එයාට අපි දැන් ටික කාලයක් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා කියලා හිතුවට අපි දැන් අනිත් එක්කම කාලයක් ගත කරන්න නැතුව එයාට එන්න පුළුවන් කියලා එයාට කිව්වට මේ මෙහෙම මේ ටික අහන්න කියලා මේ ටික ඇහුවොත් හරි කියලා එයාට ඒක එහෙම එකපාරට ඒක බාර ගන්න ලෑස්ති නෑ ගොඩක් අය.
ඔව් ඒකත් සම්පූර්ණයෙන්ම ඇත්ත. නම් බොහොම අපිකාම ආධුනිකයි වගේ තිතාම නමුත් මන්ද පිටිය ගොඩාක් අවුරුදු 20ක් 30ක් කතා කරන කට්ටියයි ඒකයි කියන්නේ.
මෙහෙමයි
එතන මතක් වැටුනේ මේ එතන මතක් වැටුනේ මේ කොහොම හරි මේ ලෝකයක් අරගෙනමයි ලෝකෝත්තර පැත්තට යන්න වටහා ගන්න හදන්නේ ලෝකයේ බිඳුව පොඩකටවත් පැත්තකට නොකර මේ කොහොම හරි ලෝකයේ එතෙන්ට තියාගත යුතුමයි කියන විදියකට තමයි කතාව ගියයි කියලා මට තේරුම් ගියේ.
ඔව් ඒක ඉතින් ඒ අහගෙන ඉන්න කෙනාගේ මානසික තත්ත්වය අපි කොච්චර අනිත් පැත්ත කිව්වත් එයාට ඇහෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන්මයි. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක තමයි දෘෂ්ටි කියන්නේ. කඩන එක ලේසි නැහැ. හැමදාම කියන්නේ දැන් දහම් කරුණක් කියා දෙන එක නෙමෙයි අමාරු. තමන්ගේ තියෙන දෘෂ්ටි ටික කඩන එක. මොකද ඒ ටික තියෙනකන් දෙයක් කිව්වට තේරෙන්නේ නැහැ.
ඇහෙන්නේ අපි හිතේ අපිට හිතන දේම තමයි ඇහෙන්නේ කොච්චර කළත් ඒකයි.
කමක් නැහැ ඉතින් ඒක එහෙමම තමයි ඉතින් ඒක. මොහොම නුණා නම් ඉතින් හැමෝම නිවන් දකින්නවනේ. ඒක එහෙමම තමයි. ඒක ටිකෙන් ටික එන අවබෝධයක්. මෙච්චර තමයි හිතන්න තියෙන්නේ. මේ කාය ආය ඇහෙනකොට ඒ වුණාට ඒ අවබෝධය එන්න එන්න වැඩි වෙනවා. එහෙම එකකුත් තියෙනවා.
මට නම් එතන හරිම මේ කනගාටුවක් හෙල්ප්ලස් ගතියක් තියෙන්නේ. මොකද මේ ඉල්ලනවා මේ ධර්මය වටහා ගන්න කොහොම හරි ඒක පැහැදිලි කර දෙන එකේ මේක පැත්තකින් තියන්න මේ ලෝකයේ පැත්තකින් තියලා මේ ලෝකෝත්තර පැත්ත බලන්නේ කියන එක වටහා දෙන්න ශක්තියක් අපේ ළඟ නැති වගේ මට පේන්නේ.
ඉතින් ඕක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුවොත් අධෛර්යය වුණා නම් මේ බුද්ධත්වයේ ලබලා මේක කියා දුන්නොත් කාටවත් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මේක නිකන් නෙවෙයිනේ. ඒ තරම් ගැඹුරුයි මේක. ගැඹුරු වෙලා තියෙන්නේ අපේ ඉන්න අර කාම ලෝකේ තියෙන දෘෂ්ටි බලවත්කම. ඒ ලෝකේ පැත්තකින් තියලා අර කිව්වා වගේ පත්ම කියනවා වගේ හිතන්න පුළුවන් නම් විතරයි මේක දකින්න පුළුවන්. වෙන විදිහක් නැහැ. හොඳයි වෙන ප්‍රශ්න නැහැ නේද? අපි අවසන් කරමු.
හොඳයි නම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.